ஹொனரபிள் அசோக் அபய் சிங்.
சபாபத்துமணி, விசேஷம் 2018 அயவய தேவனோட கீம் அவஸ்தாவேதி அவஸ்தாவில் லபிப்பில் வந்து விசேஷம் ஸ்தூத்தி வந்து வேணும். மேவார அப்பே மே அயவய மே ரட்டே வியாபாரிக மகத்துவம் வியாபாரிக க்ஷேத்ரே சியலும அய ஏ வகையும் வாணிஜ மண்டல இதாமத்ம ஹொந்தின் அத்தியனே கரலா அகே கரலா தீன பாவ பேணும். அப்பைய 2015 ரஜே பாரகத் பசு அப்ப ஜனதாவட்ட பொறந்துனா மாச ஹெட்டகிங் அழுத் ரட்டக் ஹதன பஞ்சவித கிரியாவளி ஒஸ்ஸே மே ரட்டே இதிரி வெட கட்டுத்த கிரியாத்மக் கரண பாவ ஏ வகையம அப்பி பசுகிய தினக்கல அப்பே ரட்டே ரஜே இதிரி தக்ம விஷன் 2025 லெச அப்பி ஜனதாவட இதிரிபத் கலா அயவயன் மேவர அயவயன் ஏ ரஜே இதிரி தக்ம தவதுட்டத் விக்ரஹகரமின் 2018 வசர சந்தஹா அப்பே ஆதாயம் வியதம் அஸ்தமேந்துவ சா ஏ சந்தஹா ஊ யோஜனா அயவய துளி இதிரிபத் கலா தீரம் மம ஹெம்வெலாம் தக்னிதயத் தமா சேம வசரக்கம அயவய அஸ்தமேந்துவ கப்பி இதிரிபத் கரத்தி மே ரட்டே இதிரி வர்ஷே சந்தஹா ஆதாயமக் அப்பி அஸ்தமேந்து கரலா இதிரிபத் கரணும் ஏ ஆதாயமட்ட சரலான வியதமாக ஏ அமாத்தியான்சதா முதல் வெங்கர்லா அப்பி ஜனதாவோட இதிரிபத் கரணும். அப்போ ரட்டை இத்திஹாசே கிசிம தவசக்கு அயவேக்கிங் இதிரிபத் கல ஏ ஆதாயம ஏ விதியட்டம லபிலானே சாமானிய மே பது ஆதாயம சியேட்ட தஹயத் விஸ்தத் அதர் பிரமாணியாக அடுவேங் தமா லபேன் உதாரணியாக லெச 2015 வசரே 2016 அயவய வசேன் அப்பி இதிரிபத் கலா அப்போ ஆதாயம் பில்லியன் 1990 ஏ கேன் கோட்டி 1,99,900 நமுத் சத்திய ஆதாயம் லெஸ் அப்படி லபிலத்தியன்னே பில்லியன் 1,650 ஏ கேன் கோட்டி 1,65,000 ஏ வகையம் இல் 2010 வசரே அப்பி பில்லியன் 2000 வெடி முதலாக ஆதாயம் லெஸ் அப்பி இதிரிபத் கலாத் அப்பி 2010 வசரே ஏட்ட வட அடு முதலாக லபே ஏ நிசா சமார விட்ட ஏகேக அமாத்தியான்சோல்ட்டு அப்பி முதல் வெங்கலாத் ஏ முதல் ஏ ஆக்காரியம் லபாதீமட்ட நுககி தத்வியாக் மே ஆதாயம் அடுவியம் தூள அப்பித வெலா சித்வெலா தீனோம். அது ஹிட்டப்பு ஜனாதிபதி வரையா ஹிட்டப்பு முதல் எமத்தி வரையா வசினு பசுகிய ஆண்டுவே கதாக்கலா எத்துமா அது எத்துமாகே உபதேசகரும் லியாதென் லத லியவில்லா கியேவுவா எத்துமா சமாரஸ்தான வல்தி சாவாத்திய பிரகாஷத்தே அவஸ்தாவிதி கியவுனா மே ரட்டே கிசிம சங்வர்தனையாக வேணுனே கிராமிய சங்வர்தனையாக கிய அப்பி 2015 ரஜே பெமினி பசு சேம கிராமசிய வசமகட்டம் அதை வெத்தி லக்ஷ மில்லியன 25 முதலாக் அப்பி லபாதீல தீயனவா ஏ கிராமசிய வசம் சங்வர்த்தனே கரன் சந்தா ஏ வகையம் மில்லியன் மில்லியன் 2.5 முதலாக் அப்பி லபாதீல தீனோ சேம கிராமசிய வசமக் சந்தா அப்பே கிராமிய மார்க்க நடத்துவ இத்தாம ஹொந்தின் சித்த வேணும். ஏ வகையம் அதை வெத்தி கொழம்ப நகரே விதராக் ஆசியாவே நகரவள கத்தாம மங் முலின் கதாக்கள் வீட்டு இசல்லத் மங் கீழத்தியனோ தினட நொம்பக்கர சியகட்ட ஆசன் பிரமாணியாக கிரியாத்மக ஏனோ ஏகேன் விஷால சங்வர்தனையாக கொழம்ப நகரே தூள சித்தேனோ கிராமியவத் சேம கிராம சேவசாக்கம் வசமாக்கம கிராம சேவசம் தாத்திர தாஹேம எவனி சங்வர்தனையாக சித்தேனோ ஏனிசா விசேஷம் அப்பி மேவர அயவய துளின் அப்பி மே சங்வர்தனை இதிரியட கினையாம சந்தா விஷால வட கொசக்கல்ல தீனோ எதுமாகே காலேதி மே ரட்டே ஆதாயம் தலதேசி நிஷ்பாதினே சீக்கிரலெச பகத வெட்டுனா நிதாச லபாகத் பசு 1,950 அப்பே தலதேசி நிஷ்பாதினே 19.1 வசையன் திபுனாத் ஏய வெடிம தலதேசி நிஷ்பாதினேட்ட ஆதாயம் வெடிம வெலா திபுனே 1,979 வர்ஷே ஏக 29.1 பவட பத்வெலா திபுனா நமுத் அப்பி 1,994 மே ஆண்டுவ ஸ்ரீலங்கனேஸ் பக்ஷே பிரமுக பொது பெருண்ட பார தெத்தி அப்பே ரட்டே தலதேச நிஷ்பாதனை ஆதாயம் 120 வெலா திபுனா நமுத் அப்பி 2015 ஜனவரி மாசே ரட்ட பாரகத்தி ஏ தலதேச நிஷ்பாதனை 11.3 தக்கோ அடு வெலா திபுனா பசுகிய வசர 2010 2015 அத்திர கத்தாம பசுகிய ரஜய விஷால வசேன் விதேசிய நய லபாகின மே ரட்டே எம் எம் சங்கர்தன கட்டியுத்து சந்தா வியாபுதி சந்தா வெண்கிரி மத் நிசா மே ரட்டே தலதேசி நிஷ்பாதனை இகலகியா கேல கௌருத்தானோ நமுத் ஏ தலதேச நிஷ்பாதனை வாணிஜ நயவலின் இகலகியாத் நமுத் அப்பே ஆதாயம் சீக்கிரேன் பகல வெட்டணும். නමුත් අපි 2015 ජනවාරි මාසෙන් පසුව මේ රටේ බාරගෙන අද වෙද්දි සිය දලදේශ නිෂ්පාදනය 14 මට්ටමට මෙම ආදායම අපි ළඟා කරගෙන තියෙනවා. විශේෂයෙන්ම පසුගිය රජයේ කාලයේ ගත් ණය සාමාන්‍යයෙන් යම්කිසි කාල සීමාවක් ලබා දෙනවා ඒ ණය ආපසු ගෙවීම සඳහා ඒ කාල සීමාව අවසන් වෙලා දැන් ණය අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැනට 2019-18 සිට 2022 දක්වා මේ වසර පහ තුළ ඩොලර් බිලියන 13.8ක් ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 150 විදිහට ගත්තොත් කෝටි 210,000කට ආසන්න මුදලක් විදේශ ණය වශයෙන් පමණක් අපිට ගෙවන්න තියෙනවා. ඒ නිසා තමයි අපිට මෙවර ණය වාරිකය සහ පොලිය ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙන්නේ. 2017 වසරේ ණය වාරිකය කෝටි 80,000ක් වෙච්ච මෙම රටේ මෙවර ණය වාරිකය කෝටි 115,000 බවට පත් වෙලා තියෙනවා. 2017 වසරේ ණය පොලිය කෝටි 66,000ක් වෙච්ච ණය පොලිය මෙවර කෝටි 82,000ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න හේතුව පසුගිය රජයේ ගත් වාණිජ ණය දැන් කල්පිරිලා අපිට ගෙවීමට සිද්ධ වෙලා තියෙන නිසා ඒ 2022 වෙනකන් කෝටි 210,000කට ආසන්න මුදලක් ගෙවන්න තියෙන නිසා සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍යයෙන් කෝටි 50,000කට ආසන්න මුදලක් අපේ ණය වාරික පොලියට එකතු ගන්න සිද්ධ වෙලා තියෙනවා. පසුගිය වසරේ අපේ ආදායම කෝටි 2016 වසරේ කෝටි 165,000ක් වෙච්ච ආදායම වියදම කෝටි 330,000ක් වෙලා තිබුණා. නමුත් මෙවර ආදායම කෝටි 200,000ක් වෙද්දි වියදම කෝටි 400,000ක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි රටක තමයි අපි මේ සංවර්ධන කටයුතු සඳහා විශාල වැඩ කොටසක් කරන්නේ. ලෝකයේ රටවල් සමග සංසන්දනය කරද්දී අපි කුමන ස්ථානයක තියෙන්නේ කියලා මම පොඩි එක උදාහරණයක් කියන්නම්. අපේ සමස්ත දලදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 80යි. ඒ කියන්නේ අපේ රටේ සමස්ත වත්කම ඩොලර් බිලියන 80යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 150 ගන්න ඩොලර් එක ගත්තොත් රුපියල් කෝටි 12 ලක්ෂයයි. නමුත් ලෝකයේ පෝසත්ම මිනිස්යාව මිනිසා වන බිල් ග්‍රේඩ්ගේ වත්කම ඩොලර් බිලියන 90යි. ඒ කියන්නේ කෝටි 13,50,000යි. ඒ කියන්නේ ලෝකයේ පෝසත්ම පුද්ගලයාට වඩා අඩු වත්කමක් හිමි රටක් වශයෙන් අපේ රට අපිට ඉදිරියට ගෙන යාම සඳහා විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අද වෙද්දී අපේ රටේ ප්‍රධාන ව්‍යාපාරික මහතුරුන් කීප දෙනෙක්ම සොෆ්ට් ලොජික් ඒ වගේම ඇක්සස් ආයතනය ලිට්‍රෝ ආයතනය මේ සියලුම සභාපතිවරුන් කියලා තියෙනවා මේවර අයවැය හොඳ සමබර අයවැයක් කියලා එක් අයෙක් කියලා තියෙනවා. පෞද්ගලික අංශයට හොඳයි. ඒ වගේම දීර්ඝකාලීන දැක්මක් සහිත අයවැයක් ලෙසත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා කියනවා ව්‍යාපාර සංවර්ධන දිරිමත් කිරීමට අයවැය යෝජනා සාධනීය පියවරක් කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපි රජයක් වශයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අපේ දැක්ම 2020-25 විෂන් 2025 වැඩසටහන ඔස්සේ මේ රට කලාප හතරකට අපි බෙදලා තියෙනවා. ඒ කලාප හතර ඔස්සේ අපි මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් අපි දැන් මේ අයවැයෙන් ඉදිරි දැක්මක් ලෙස අපි පෙන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම රටේ විරකියාව රැකියාව වැඩි කිරීම රැකියා ලබා දීම වැඩි කිරීම සඳහා මෙවර අයවැයෙන් යම්කිසි යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. යවුන් සේනාංක හරහා යවුන් සේනාංකයට මුදලක් වෙන් කරලා තියෙනවා බිලියන 5ක පමණ මුදලක්. ඒ තුලින් හෝටල් ක්ෂේත්‍රය ඒ වගේම හෙද ක්ෂේත්‍රය වෙනුවෙන් පුහුණු පාඨමාලාවක් මාස 6ක් සඳහා පුහුණු පාඨමාලාවක් වෙනුවෙන් ඒ මාස 6 පුහුණු වෙන කාලයේදී රුපියල් 3500 බැගින් එම දරුවන්ට ලබා දෙන්න දීමනාවක් වශයෙන් ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා මේවර අයවැයෙන්. ඒ වගේම ඔවුන්නේ පාඨමාලාව අවසන් කෙරුවට පස්සේ පුද්ගලික අංශයේ සේවයට ගියාම ඒ පුද්ගලික අංශයේ දිරි දීමනාවක් වශයෙන් එම පුද්ගලයා ඒ නැත්නම් ඒ පාඨමාලාව අවසන් කරපු දරුවා ඒ ස්ථානයට රැකියාවට ගියාට පස්සේ රජයෙන් මාස 6ක් යනකම් රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ පුද්ගලික ආයතනයෙන් රුපියල් 10000ක දීමනාවක් අපි ලබා දෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා. මෙවැනි යෝජනාවක් මෙවර අයවැයේ තියෙනවා. ඒ වගේම අපේ මගේ අමාත්‍යාංශය තුලින් ගත්තාම විශේෂම නීල හරිත අයවැයක් ලෙස හඳුන්වන මේ අයවැයේදී මේ රටේ වටාම තියෙන මූද අපේ රටේ භූමි ප්‍රදේශයට වඩා 26 ගුණයක් විශාල භූමියේ මෙම මූද. ඒ වගේම අපේ නැංගුරම් පොළවල් සහ වරායවල් 116ක් පමණ තියෙනවා. ඒ මුහුදෙන් ලබා ගන්න ඒ රටට ආදායමක් ලබා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් දීවර ක්ෂේත්‍රය තුලින් මෙම අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙම පොසිල ඉන්ධන භාවිතය අවසන් කරලා 2040 වන විට මේ රට ඒ ඉන්ධන භාවිතය අවසන් කරලා විදුලි මෝටර රථ සඳහා යොමු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. එෙහි මූලික වැඩපිළිවෙළ ලෙස මගේ අමාත්‍යාංශයේ හරහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ විදුලි බස් රථ 50ක් ගෙන්වීම සඳහා මුදල් වෙන් කරලා තිබීම විශේෂයෙන්ම අගය කරන්න ඕනේ. ඒ වගේම ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද රථ සඳහාත් විදුලි මෝටර රථ සඳහාත් යම්කිසි දිරිදීමන වශයෙන් මේ රටේ මේ රජයෙන් මේ අයවැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳ අපි විශේෂයෙන් මංගල සමරේ නැමැතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අයවැය මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ රටේ ඉදිරිය ඒ වගේම 2025 ඉලක්ක කරගෙන අරු අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙන ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 6000 දක්වා ගෙන යාම සඳහා මූලික ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම එසේ කිරීමට ශක්තිය ලැබේවයි කරු මුදල් නැමැතුමාගේ යෝජනා කරමින් විශේෂයෙන් මේ රජය 2020 වෙද්දී මේ රටේ ආර්ථිකය මේ සාමාන්‍යයෙන් අපේ දළදේශ නිෂ්පාදනයේ ආදායම 20% දක්වා ගෙනෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬනවා.
බොහොම ස්තුතියි ඔනරබල් මිනිස්ටර් සුමේදා ජී ජයසේන.
මුලචන හොබවන කරු සභාපතිතුමනි, 2018 වර්ෂය සඳහා ගරු මුදල් අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය අවස්ථාවේදී දෙවෙනි වර කීවීමේ අවස්ථාවට වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මා පළමුවෙන්ම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මෙම අයවැය ගැන කතා කරනකොට අපිට මුලින්ම සඳහන් කරන්නට පුළුවන් මේ අයවැය ඉදිරිපත් කිරීමේදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන අයවැයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම නීල හරිත ආර්ථිකය හඳුන්වා දී තිබෙන පරිච්ඡේදය තුළ පැහැදිලිව සඳහන් වන්නේ 2030 වසරේදී තිරසර සංවර්ධන ඉලක්ක පදනම් කරගෙන මෙම අයවැය මගින් වැඩි අවධානයක් යොමු කරලා තියෙන බව. රටේ අනාගතය ගැන වසරින් වසර ලියවෙන ප්‍රධාන ලීවිල්ලක් වන මේ අයවැයට තිරසර සංවර්ධන ඉලක්ක කරගෙන යෝජනා ඇතුළත් කිරීම කාලෝචිත දෙයක් හැටියටයි විශේෂයෙන් මේ අවස්ථාවේදී මම දකින්නේ. ගොඩබිමින් කෘෂිකර්මාන්තයත් ඒ වගේම ජලයෙන් සාගර සම්පතත් උපයෝගී කරගනිමින් ආර්ථික විවිධාංගීකරණය ගැන වැඩි විශ්වාසයක් අයවැය මගින් යොමු කර තිබෙන අවස්ථාවකයි මෙම විවාදය පැවැත්වෙන්නේ. තිරසර සංවර්ධනයට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන අවස්ථාවක තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ මම නියෝජ්‍ය අමාත්‍යවරිය හැටියටයි මෙම විවාදයට එක් වෙන්නේ අද. ඒ ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. අයවැය මගින් ඉදිරිපත් කරලා තිබෙන ඇතැම් යෝජනා සංශෝධනය විය යුතු තැන් විශේෂයෙන්ම තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජනය කරන ගරු මැති ඇමැතිතුමාලත් සමග අපි සාකච්ඡා කරලා ඉදිරියේදී ගරු අමාත්‍යතුමාට යෝජනා කීපයක් තවත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට අපි ඒ පිළිබඳව යොමු කරමින් එතුමාගේ විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා හැටියට අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහජන උපයෝගිතා පනත අහෝසි කිරීම හරහා රජයට පැවරු දේපල යළි පෞද්ගලීකරණය කිරීමේ අවධානමක් නැත්නම් උත්සාහයක් තිබෙන බව විශේ෷යෙන්ම අපිට දැනෙනවා දැනගන්නට පුළුවන්. මේ වෙනුවෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගෙත් අපි විරෝධය විශේෂයෙන් මේ සඳහා යොමු කරන්නට කැමැතියි. මොකද මේ වෙනකොටත් සෙවනගල සීනි සමාගම පසුගිය අපේ රජයේ කාලේ පෞද්ගලීකරණය කරලා තිබුණ සෙවනගල සීනි සමාගම නැවතත් රජයට පවරගෙන දැන් ඉතාමත්ම ලාභ ලබන තත්ත්වයක පසු වෙන මේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවතත් පෞද්ගලීකරණය කරන්න යන බව අපිට දැනගන්න තිබෙනවා. මේ වෙනකොටත් එම සීනි සමාගමේ සේවකීන් නිලධාරීන් විශාල වශයෙන් මේ පිළිබඳව කලකිරීමටපත් වෙලා ඔවුන් උද්ඝෝෂණ පවත්වන තත්ත්වයට පැමිණලා තිබෙනවා. ඇත්තෙන්ම මේක ඉතාමත්ම අසාධාරණ වැඩක්. ලාභ ලබන රජයේ ආයතන විශේෂයෙන් පෞද්ගලීකරණය කිරීම හොඳ දෙයක් නෙවෙයි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි මොණරාගල දිස්ත්‍රික්කයේ අපි ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයන් හැටියට මමත් ජගත් පුෂ්මාර අපේ හිටපු අමාත්‍යතුමත් ඒ වගේම විජිතමුනි සොයිසා අමාත්‍යතුමන් ඇතුළු අපි සියලුම දෙනා ප්‍රදේශයේ ජනතාවත් සමග අපිට ඉන්න සිද්ධ වෙනවා. ඒ අයත් සමග අපි මේ ඒ පෞද්ගලීකරණය කරන්න යනවා ඒ අවස්ථාවට අපි සියලුම දෙනාගේ විරෝධය විශේෂයෙන් මේ අවස්ථාවේ අපි විරෝධය පාන්න අපි බලාපොරොත්තු වෙනවා වගේම ජනතාවට ඒ තියෙන සම්පත් අපේ ප්‍රදේශයේ ජනතාවට භුක්ති විඳින්න ලබා දෙන්න කියලයි රජය හරහා ඒ භුක්තිය ලබා දෙන්න කියලා අපි ඉල්ලීම කරන්නේ. ඒ නිසා අපි කිසිම අවස්ථාවක මේ පෞද්ගලීකරණය කරන්නට ඉඩ දෙන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම මම මේ ප්‍රදේශයේ ජනතාවටත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම අද බදු අය කිරීම වලදී දුරකථන සහ ජංගම දුරකථන කුළුණු වලින් අය කරන ගාස්තු ජංගම දුරකථන කුළුණු වලින් ගාස්තුවක් අය කරනකොට ඒක පාරිභෝගිකයා පිට පටවන්නේ නැතුව නැත්නම් දාන්නේ නැතුව මේ කියන්නේ විශේෂයෙන් මේ කුළුණු ගාස්තු නැත්නම් ඉදිකිරීම් ඒ ව්‍යාපෘති කරන අයගෙන් විශේෂයෙන්ම අය කරන්න කටයුතු කරනවා නම් ඉතාමත්ම හොඳයි. මෙම අයවැය යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවාද නැද්ද සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් ඇති කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම යෝජනා කරනවා. අපේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ජාතික උද්‍යානවලින් උද්භිද උද්‍යානවලින් පමණක් දිනකට රජයට ලබා දෙන ආදායම විශේෂයෙන්ම මිලියන 20කට වැඩි ආදායමක් රජයට ලබා දෙන්න අපි කටයුතු කරලා තිබෙනවා. දේශ විදේශ සංචාරකයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. එතරම් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගරු අමාත්‍යතුමා මේ අයවැය යෝජනා තුළ විශේෂයෙන් මේ අයට අවශ්‍ය පහසුකම් සහ ඒ වෙනුවෙන් අපේ රටේ ඇති කළ යුතු එයාගේ එයාට පහසුකම් සැලසීම වෙනුවෙන් ඇති කළ යුතු ක්‍රියාමාර්ගත් ඒ වගේම මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනොත් අපේ මේ අයවැය තුළ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත්
නාඩි දෙකක් තියෙනවා
වැදගත් දෙයක් හැටියට මම දකිනවා. ඒ වගේම දෙහිවල සත්ත්ව උද්‍යානයේ පින්නවල අලියනාථාගාරයේ ප්‍රතිසංස්කරණය කිරීමට ගත් පියවර ඉතාම අගේ. තිරසර සංවර්ධනය ගැන කතා කිරීමේදී අපේ අසල්වාසි රටවල් දෙකක ප්‍රධාන පරිසර ගැටලු මතුවලා තියෙන අවස්ථාවක් මේ. ඉන්දියාවේ දිල්ලි නුවර ඇතැම් ප්‍රදේශවල මිනිසුන්ට නිවාසවලින් එළියට බහින්න එපා කියලා තියෙනවා. මොකද පරිසරයේ දූෂණය නිසා විශාල අනතුරු අඟවලා තිබෙනවා. ඒ තරමටම වායු දූෂණයක් සිදු වෙලා. දිල්ලිවල සාමාන්‍ය මිනිස්සෙක් හුස්ම ගන්නකොට දවසකට දුම්මැටි 44ක් බිව්වා හා සමානයි කියලා සඳහන් වෙනවා. ඉන්දියාවේ දිල්ලියේ දූෂණය වගේම දූෂණයත් එක්කම පාසල් වසා දමලා බොහෝ දෙනෙකුට රැකියාවලට යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කුඩා දරුවන් අසනීප වෙනවා. පාකිස්තානයේ වැනි රටවලත් අද ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. චීනයේ ඇතැම් නගරවල මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. වැඩි කාලයක් යන්නේ ප්‍රථමයෙන් අපේ ලංකාවටත් විශේෂයෙන්ම මේ පරිසර දූෂණය තුළ මේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා පරිසරය සුරක්ෂිත කරගැනීමේ වැඩපිළිවෙලක් මෙම අයවැය තුළ ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් එකක් හැටියට මම දකිනවා. ලෝකයේ ඇතැම් රටවල හා නගරවල ඇවිදිනකොටත් කෘත්‍රිම ඔක්සිජන් අරගෙන අද යන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක්. ඒ වගේම අපි දළදා සමිඳුන් වැඩ සිටින ඓතිහාසික මහනුවර නගරයේ දැඩි ලෙස වායු දූෂණය වන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඒ නිසා දැන් සිටම මහනුවර නගරේ බේරා ගැනීම සඳහා අපගේ අවධානය යොමු යුතුයි. ඒ වගේම දැනටමත් ආණ්ඩුව ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. මෙවර අයවැයෙන්ද පරිසර හිතකාමී තත්ත්වයක් ඇති කිරීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ අවධානය ඉදිරියේදී දැනෙන නිසායි. ලෝකයේ බොහෝ රටවල දැඩි ලෙස පරිසර විනාශ වන්නේ කර්මාන්ත ශාලා වලින්. චීනයේ බීජින් නගරයේ විනාඩි 10ක් ලැබුණේ නැහැ සභාපතිතුමා.
නෑ විනාඩි
අපේ රටේ වායු දූෂණය වන්නේ රත්වාහන වලින් කර්මාන්ත ශාලා වලින් අපේ රට පරිසරයට විශාල බලපෑමක් තවමත් ඇති වෙන්නේ නැහැ. කැලෑ විනාශය තුළින් මේ ඇති වෙන පරිසර විනාශය වළක්වන්නට ඒ වගේම 2030 වසර වෙනකොට අපේ රටේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ඉලක්ක 17ක් කරාම යන ගමනේදී ඒ ඉලක්ක 17 සම්පූර්ණ කරන්නට විශේෂයෙන්ම මුළුමාත් රටමත් සමාජයත් අපේ ගුඩා දරුවා ඉඳලා යොමු වෙන්නට ඕන කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම අද රටවල් ඒ ඉලක්ක 17 සපුරාලන්න තිරසර සංවර්ධනයට ඇතුළත් වෙනවා. ඉලක්ක 17 ජය ගැනීම අප සියලු දෙනාගේ වගකීම වෙනවා වගේම අපගේ අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරි වසර 15 තුළ ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අධ්‍යාපනය විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මේ හැම දෙයක්ම මේ ඉලක්ක කියන්නේ 17 ඉලක්ක වලට අයිති වෙනවා වගේම මුළු මහත් ලෝකයේම අද ජය ගන්නට එකතු වෙලා ඉන්න සියලුම දෙනා ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන ඉලක්ක ජය ගැනීම සඳහා අපේ රටේ
බොහොම ස්තුතියි
සහ ලෝකයේ සියලුම දෙනා වගේම අපේ රටත් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවත් ගරු සභාපතිතුමනි මට කරුණක ආශාසියක් කියන්න තිබුණත් කාල වේලාව නැති නිසා මම මගේ කතාව ඉදිරි කොටස සභාගත කරන්න කැමති වෙනවා.
බොහොම ස්තුතියි ගරු දිනේෂ් කාන් කාන්ද විනාඩි 7යි.
මුලසුන ඔබ වන ගරු මන්ත්‍රීතුමනි මෙවර අයවැය වෙනුවෙන් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කාරණයක්. මම මුලින්ම මතක් කරන්න කැමති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරි මැතිතුමාගේ මංගල අයවැය යෝජනා පිළිබඳව රටේ බහුතරකගේ ඉතාමත්ම සතුටුදායක ප්‍රතිචාරයක් තියෙනවා. අයවැය යෝජනාවලිය ඉතා සමීප වගේ මානුෂික මුහුණුවරක් ගත් යෝජනාවලියක් හැටියට අපි දකිනෝ. එවගේම පරිභෝජනය හා ආයෝජනය කියන දෙකම පිළිබඳව ගරු අමාත්‍යතුමා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. එවගේම මම දැක්කා හිටපු ජනාධිපතිතුමා අද අදහස් ගණනාවක් මේ සභාවට එකතු කරා. අයවැය මුල් දිනේ කතාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍යවේදීන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ කොරිඩෝ එකේ ඉඳගෙන එතුමා අහපු ප්‍රශ්නවලට උත්තරයක් දුන්නා. ඔව් ඕවා කෙරෙනවා නම් හොඳයි කියලා මේ අයවැය යෝජනාවලිය. ඉතින් මම හිතනවා එතුමාට වෙනත් උත්තරයක් දෙන්න තිබුණේ නැහැ ඒ උත්තරය ඇරෙන්න. කොහොම නමුත් මම විශ්වාස කරනවා ගත වූ මේ දින කිහිපය තුළදී සංඛ්‍යා ලේඛන දත්ත ඉලක්කම් වලින් බොහෝ යෝජනා ඉදිරිපත් වුණා. එවැගේම අපිට මතක් වෙනවා මේ රටේ යුද්ධෙන් පස්සේ අවුරුදු 10ක කාල සීමාවක් මොන වගේ තත්ත්වයක පැවතුණාද කියලා මේ රට. එවැගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ යුද්ධයේ අවසාන භාගය නිමා කරා අපේ ගරුත්වය එතන තියෙනවා එතුමාට. එවැගේම ඒ නිමා කරපු යුද්ධෙන් පසු මේ රටේ සාමය සංහිඳියාව රැක ගැනීමට ඉතිබිච්ච නිදහස මේ රටට ලබා දීමට එතුමා පොහොසත් වුණා කියන එක මගේ විශ්වාසය. එවැගේම ඒ නිදහස පිළිබඳව මේ රටේ ආර්ථිකයේ මිනුම් දණ්ඩක් නැහැ. මනින්ද ඒකකයක් නැහැ. හැබැයි අපි මතක් වෙනවා මට එවකට තිබිච්ච ඒ තත්වය. එවැගේම මේ රටේ බොහෝ දෙනෙක් අතරේ තිබුණ සුදුවෑන් වලින් මොන වෙලාවේ උස්සගෙන යයිද, අතුරුදහන් වෙයිද, දුරකථනයකින් අඩුම ගානේ කෙනෙකුට දුරකථන ඇමතුමක් හරියට කරගන්න බැරි කාල සීමාවක් තිබුණා. මොකද සෑහෙන බයක් තිබුණා මේ රටේ ජනතාව අතරේ. ඒ වගේම ඒ තත්ත්වය අභිභවා එන්නට වර්තමාන යහපාලන රජය ක්‍රියා කරපු ආකාරය මං හිතනවා බැලුවහම නැවත හැරිලා පහුගිය දිනේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝලියෝ ටිකත් එකතු වෙලා බයිසිකල් සවාරියෙන් පාර්ලිමේන්තුවට එන්න තිබිච්ච නිදහස ලබා දුන්නේ යහපාලන රජය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. එතුමාට මතක් වෙන්නට ඕනේ එතුමා ඒ තිබිච්ච අවුරුදු 10ක තිබිච්ච නිදහස නැති කාල සීමාවේදී යුද්ධය ඉවරුණාට මේ ලෝකයේ ශිෂ්ට සම්පන්න ලෝකීදරී අපේ රට පිළිකුල් භාවයෙන් පිළිකුල් වුණා. එවාගේම හිටපු ජනාධිපතිතුමා මට මතකයි පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිතුමා හැටියට සභාපතිවරයා හැටියට එතුමා අපේ රටේ විශාල සැනකිලි පැවැත්වුවත් මහා බ්‍රිතාන්‍යයට ගිය වෙලාවේ විශ්වවිද්‍යාලක දේශනයක් දෙන්න ගිය වෙලාවේ එතුමාට නැවතත් හැරිලා වෙච්ච තරම් තත්වයක් උදා වෙච්ච කාල සීමාවක් තිබුණා. ඒ වගේම පුවත්පත් නිදහස පිළිබඳව මට මතක් වෙනවා මානව අයිතිවාසිකම් අහිමි කළ පුවත්පත් නිදහසට වැටබැඳ මාධ්‍යවේදීන් අතුරුදහන් කළ ඝාතනය කළ සාපරාදී පුද්ගලයෙක් හැටියට එතුමාට අමිහිරි අත්දැකීම් බොහෝමයක් විඳින්න සිද්ධ වුණා. මෙන්න මෙවැනි කාල සීමාවක මට මතකයි අපි මේ රට බාරගත්තේ ගරු මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ නායකත්වයට පින් සිද්ධ වෙන්න එතුමාද නිදහසේ හැසිරෙනවා. නිදහසේ එතුමාගේ ක්‍රියාදාමය ගිනිනවා. එදා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විදුලි පුටුව යුදාධිකරණ කියමින් ඒ වගේම ලෝක ප්‍රජාව ඉදිරියේ අපිට මිරිකි ඉන්න වෙච්ච කාලය මම මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම අද එතුමා ලෝකයේ පුරා සැරිසරනවා. පහුගිය දවසේ ජපානයේ ගියා, කොරියාවේ ගියා, චීනයේ ගියා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි කොටින්ම සිංහල බෞද්ධ උපාසිකාවකට ඉන්දියාවට ගිහින් බාරහාරයක්වත් ඔප්පු කරන්න බැරි තත්ත්වයකදී මට මතකයි දැන් එතුමාට අද ඒ නිදහස ලැබිලා තියෙනවා. මම මතක් කරන්න කැමති මෙවැනි කාලවකවානුවක් නිමා කරලා අපිට මේ වර්තමාන යහපාලන රජය පිළිබඳව බොහෝ අවස්ථාවල ඇඟිල්ල දික් කරනවා, දෝෂාරෝපණය කරනවා. හැබැයි මේ මිනුම් දණ්ඩක් නැති අපි ගොඩනගපු ඒ නිදහස මිනුම් දණ්ඩකට හසු නොවන ගණන් හිලව් ඉලක්කම් වලින් කියන්න බැරි ඒ මිනිස් නිදහස ගැන වගේම මේ ගත වූ කාලය පිළිබඳව සමාජයක් හැටියට අපි ලබාපු ජයග්‍රහණ කීපයක් පිළිබඳව මම මතක් කරන්න කැමතියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අපේ රටේ ඉටු කරපු දැවැන්ත
මෙහෙවර වන්මිනිස්මෝ
ඉතිහාසගත වෙනවා. ඒ වගේම රාජිත් සේනාත්ම ඇතතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා අපිට ලබා දීපු ඖෂධ සඳහා මිල පාලනය හඳුන්වා දීම පිළිබඳව අපේ විශිෂ්ට ඇගයීමක් තියෙනවා. ඒ වගේම එතුමා අක්ෂි කාච හෘද රෝගීන් සඳහා අවශ්‍ය ස්ටෙන්ට්ස් ලබා දුන්නා. ඒ වගේම පිළිකා රෝගීන් සඳහා සීමාවකින් තොරව ඖෂධ සඳහා මුදල් වෙන් කළ දුන්නා. ඒ වගේම මෙවර අයවැය තුලින් සමස්ත රට කෙරෙහි මෙන්ම පළාත් සහ දිස්ත්‍රික් වශයෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට සතුටු මම ප්‍රකාශ කරනවා. උදාහරණයක් වශයෙන් මැණික් කර්මාන්තයට අදාළව කිසියම් බදු සහන මේ වෙලාවේ ලබා දීලා තියෙනවා අපේ රට. රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට මම ඒකට සතුටුපත් වෙනවා. ඒ වගේම අවුරුදු 15කට වැඩි කාලයක් පොරොන්දුවකට පමණක් සීමා වෙලා තිබුණ සබරගම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඊට අමතරව එම විශ්වවිද්‍යාලයට තාක්ෂණික පීඨයක් ලබා දීමටත් මෙවර අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ජර්මන් හා ස්විට්සර්ලන්ත සහයෝගය ඇතිව රත්නපුර දිස්ත්‍රික්කයට අධිතාක්ෂණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කරන්නට මෙවර අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සබරගම් විශ්වවිද්‍යාලය ආරම්භ කර දිනේ සිට එම විශ්වවිද්‍යාල ප්‍රජාව වසරක් වසරක් පාසා උග්‍ර ජලහිඟයකට මුණපාපු කාල සීමාව මට මතක්
වෙනවා.
මීට විසඳුමක් සපයන බවට ගරු ඇමතිවරු, මහ ඇමතිවරු, විධායක ජනාධිපතිවරු පවා පොරොන්දු දීලා ආවා. ඒත් පොරොන්දුව කඩදාසිවලට විතරක් සීමා වෙලා තිබුණා. ඒ වගේම ඒ පොරොන්දු අද බලංගොඩ පඹහින්න ජල යෝජනා ක්‍රමය නැවත මතුකර ගැනීමට පහුගිය දිනසීයේ රජයේ නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා හැටියට මටත් හැකි වුණා ඒ හමස් පෙට්ටියට දාපු යෝජනාව නැවත ඉස්මතු කළා. මෙවර අපිට මිලියන 120ක වගේ ප්‍රමාණයක් ලෝක බැංකු ආධාරය යටතේ සබරගමුවේ පඹහින්න ජල යෝජනා ක්‍රමයට මුදල් වෙන් කරගන්න. ඒක පිළිබඳව මම ඒකට සතුටු වෙනවා. ඒ වගේම 6000ක්
Honorable Deputy Minister please wind up.
ඒකෙන් 6000කට වැඩිය ජලය ලබා ගන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, ගම්වට 15000ක ප්‍රමාණයක් ජලය ලබා ගන්න හැකි වෙනවා මේ ජල යෝජනා ක්‍රමේ. එවාගේම තවත් යෝජනා ගණනාවක් තියෙනවා මට රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් ප්‍රතිලාභ ගෙන දෙන එවාගේම සමස්ත අපේ කලාපයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මම සභාගත කරන්න කැමති ඉතුරු ටික බොහොම ස්තුතියි
Thank you very much honorable Dinesh Gunawardana
අර සභාපතිතුමනි ආණ්ඩුවේ දෙවැනි මුදල් ඇමතිතුමාගේ අයවැලේකන විවාදය පැවැත්වෙන අවස්ථාවේදී පළමුකොට සඳහන් කරන්නට ඕනේ ගරු අමාත්‍යතුමා උත්සාහ දරා තිබෙන්නේ පසුගිය අවුරුද්දේ අයවැලේකනේ ඉදිරිපත් කරන ලද යළිත් අපේ සිහිපත් කරනවා යෝජනා රාශියක් පිළිබඳ කිසිම සාර්ථක භාවයක් හෝ ඒ පිළිබඳ විස්තරයක් නොමැති ඒවා ක්‍රියාත්මක නොවුණු අවස්ථාවක කියලා. ඒ නිසා අවලේඛනයේ සංඛ්‍යා ලේඛන මතින් යම් යම් කටයුතු සිදු වෙනවායි කියන මිත්‍යාව සිදු නොවන බව අයවැය පිළිබඳ 2000 පසුගිය අවුරුද්දේ වාර්තාවකේ නම් මම කියවන්නට කැමති එක වාර්තාවක් තියෙනවා the fate over half of 2017 budget promises unknown think tank highlights serious lapses in country's budget process 51% means 867 billion of unknown information where it are researchers only 3% of the budget promises on track the main pennum karanawa ada api saakatcha wenna vivade wageema පසුගිය වතාවෙත් මුදල් ඇමතිතුමා හොඟක් දේ පොරොන්දු වුණා. නමුත් අවසානයේදී ඒවා ක්‍රියාත්මක වීමට රජයට මුදල් නොමැති වීම හා ඒවා ක්‍රියාත්මක නොවන යෝජනාවල් බවට පත් වුණා. ඊළඟ කාරණේ මම විශේෂයෙන් ගන්නට කැමති වුණේ මේ අයවැය ලේඛනයේ ආරම්භ වෙන්නේ ඉතාම බරපතල අවස්ථාවක මොකද අපේ රටේ තවමත් විදේශ විනිමය පිළිබඳ අර්බුදය තදින් බලපානු. විදේශ විනිමය පිළිබඳ අර්බුදයේදී අපේ රටෙන් මැද පෙරදිග සේවය කරන විශාලතම හා දකුණු ආසියා දකුණු යුරෝපයේ සේවය කරන අය අප රටට එවන මුදල් ප්‍රමාණය මත තමයි ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වාර්ෂිකව ඒ මත තමයි ආර්ථිකයේ ප්‍රධාන විශ්වාසනීය විදේශ විනිමය ප්‍රමාණය තියෙන්නේ. දැන් පසුගිය මාස කීපය තුළ මේවායේ අඩුවීමක් සිදුවෙමින් තිබෙන බවත් අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම වැඩි වුණොත් අප මුහුණ දෙන තත්ත්වය මොකක්ද දෙවෙනි කාරණේ දැන් සෞදි අරේබියාව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සේවය කරන තැන විශාල අරමුදයක් දේශපාලන අරමුදයක් සෞදි අරාබියාවේ තිබෙනවා බිලියන 150කට වැඩි විශාල ඇමරිකානු ඩොලර් මුදලක් පිළිබඳ මහා පරීක්ෂණයක් යෙදෙමින් සෞදි අරේබියාවේ රාජනායකත්වයට හිමිකම් කියන කුමාරවරු රාශියක් අත්අඩංගුවේ මේ නිසා එය ආයෝජනය කරපු සමාගම් රාශිය කඩාවැටෙන්න පටන් ගන්න තිබෙන බව ඒ අය ප්‍රකාශයට පත් කරනවා මේ ආයතන කඩාවැටීම වැඩි වුණොත් ඒවෙන් ඇතිවන හානිය ශ්‍රී ලංකාවේ සේවකයන්ට බව එයින් නැති විය හැකි අනිසි විපාකය අපේ රටේ විදේශ විනිමය සංචිතයට කියන දේ අපි අද ඉතාම ඕනෑකමින් අනුතුරු හඟවනවා. එපමණක් නොව එහි ඊළඟ පියවර හැටියට ඇතිවිය හැක්කේ තෙල් මිල නැගීමේ ක්‍රියාවලියට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තෙල් මිල වැඩිවීම සිදුවෙන්නට පටන් ගත්තොතින් අද අපේ ආර්ථිකයට වැඩි අර්බුදකාරී ආර්ථිකයක් මුදල් ඇමතිතුමාට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එක අතකින් විදේශ විනිමය අනිත් පැත්තෙන් ජීවන වියදමේ ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් ඒ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන විවිධ ආයෝජකයන් එවැනි තත්ත්වයක් තුළ යලි යලි තමන්ගේ ව්‍යාපාර පිළිබඳ සලකා බලන අවිනිශ්චිතභාවය වැඩි වෙනවා. ඉතින් මේයින් කියන්නේ යලිතොරක් අපි මුහුණ දෙන්නේ අපේ රටේ අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයට පත් කරත් අවිනිශ්චිත භාවය අපේ රට පිළිබඳ ඇතිවී තිබෙන there is no confidence for the foreign investor there are lot of promises but there is no confidence Sri Lanka has lost its confidence මේක තමයි බරපතල ප්‍රශ්නේ ෆොරින් ඩිරෙක් ඉන්වස්මන් කියලා මේ අයවැය ලේඛන තුනේදීම හිටපු මුදල් ඇමතිතුමා අලුත් මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරාට ෆොරින් ඩිරෙක් ඉන්වස්මන් නිකන් කියපු පළියට ගලන්නේ නැහැ. ඒ පිළිබඳ අපේ රටේ ආර්ථිකය තුළ ඇතිති වෙන විශ්වාසය දූෂණයෙන් තොරවීවි. කේන්ද්‍රීය බැංකු ආයතන හරියාකාර කටයුතු කිරීම. අපට තිබෙන විශාලතම නරක නාමය මේ ආණ්ඩුව යටතේ මධ්‍යම බැංකුවේ ඇති වුණු ඉතිහාසයේ නොවීවීරු බොන්ඩ් වංචාව. මේ නිසා අපේ රටේ ආර්ථිකය පිළිබඳ ඇති වී තිබෙන අවිනිශ්චිත භාවය තවම රජයට ගොඩේන්න බැරි වුණා. දෙවැනි කාරණේ මේ නිසාම ඇති වී තිබෙන එහි එයින් ඇතිවුණු පාඩිය මකා ගන්න බදු බර හා බැංකු පොලිය වැඩිවීමේ අර්බුදයට අද මුළු මහත් රට මුහුණ දෙනවා. ඔබතුමාලා කතා කරනවා ආයෝජකයන් ගැන, ව්‍යාපාරිකයන් ගැන. නමුත් අද බැංකු පොලියේ වැඩිවීම හැම ක්ෂේත්‍රයකටම ඇති වී තිබෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මං අවධානය මනට කමු කරන්නට කැමති ගරු අග්‍රාමාත්‍යම අග්‍රාමාත්‍ය ධූරයේ භාරගත්තට පස්සේ ප්‍රධාන ප්‍රකාශයන් පහක් මේ කාල පරිච්ඡේදය තුළ ප්‍රකාශයට පත් කරලා තිබෙන ආර්ථිකය ගැන. ඒ හැම ප්‍රකාශයකින් පස්සේ අලුත් පණක් ආර්ථිකයට දීමට පුළුවන් වුණු විශ්වාසය ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් සඳහන් කර හොඳම උදාහරණය තමයි ෆෝක්ස්වාගන් නිෂ්පාදනය කරන කම්මල. ෆෝක්ස්වාගන් වලින් පස්සේ තව කර්මාන්ත ශාලා රාශියක් එනවා කියලා. එයින් 10,000කට වැඩි ලක්ෂයක් කරා ගමන් කරන රැකියා බිහි වෙනවා කියලා. අද එය සිදු වුණාද? මේ ප්‍රකාශය අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය පසුගිය ආවැය ලේඛනයෙන් පස්සේ රටක් නොමග යවුණු තවත් අවස්ථාවක් ලෙස ජාත්‍යන්තරයේ හොඳින් දන්නවා. ඒ නිසා අපිට පළමු කොට ආණ්ඩුවට තිබෙන්නේ විශ්වාසය ජනිත කරන අවස්ථාවකට රට ගේන්න. මධ්‍යම බැංකුවේ සිට මුළු බැංකු ක්ෂේත්‍රය හරහාම ඒ විශ්වාසය ජනිත කරන්න පුළුවන් ක්‍රියාවලියක් තමුන්නාන්සේලා අද වෙනතුරු පෙන්වල නෑ. ඒට හවුල් වෙච්චි ඒවට හවුල් වෙච්චි සමාගම්, හවුල් වෙච්චි පුද්ගලයන්, හවුල් වෙච්චි ක්‍රියාවලිය පිළිබඳ කටයුතු කරන්න බැරි වුණු ආණ්ඩුවක් බවට පත් වුණාම ඒ ජාත්‍යන්තරම බලපානවා. පසුගියදා මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමති විදේශ විනිමය ආයෝජනයන්ගෙන් ගොයේ පැමිණීම පිළිබඳ හැම ප්‍රකාශයක්ම කරාට ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන පිළිබඳ පැමිණීම බලාපොරොත්තු වෙච්ච ඉලක්කවලට බොහොම පහලින් තිබින්. එක ප්‍රශ්නයක්, අපේ රටේ වෙළඳපොළ කුඩයි. දෙවැනි ප්‍රශ්න, අපේ රටේ නිෂ්පාදනය කළා අපනයනය කිරීම සඳහා වූ ක්‍රියාවලිය මත තමයි ආයෝජනයන් පැමිණුණොත් පැමිණෙන්නේ. අපේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවට රජය නොයෙක් පොරොන්දු දීලා තිබෙනවා. නමුත් ඒ පොරොන්දු අතර විශ්වාසනීය මඟ පෙන්වීමක් දේශීය ව්‍යාපාරික ප්‍රජාවට අපේ ආර්ථිකය තුළ තවමත් ලබා දීලා නැහැ. අපි තවමත් මේ ආණ්ඩුව හදන්නේ විදේශිකකරණය තුළින් පමණක් අපේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන මිත්‍යාව පස්සේ ගමන් කරන්න. මේ හොඳම උදාහරණය තමයි ආණ්ඩුව ඇතුළේ එක ප්‍රතිපත්තියක් නේ. දැන් නාවික ඒජන්තවරුන්ගේ ආයතන සියල්ල විදේශකරණයට ගොදුරු කරන්න යෝජනාවක් ගේනවා. ඒකට නාවික ඇමතිතුමා විරුද්ධ බව ඊයේ ප්‍රකාශ කළා. දැන් මුදල් ඇමතිතුමා ගේන ප්‍රකාශයට නාවික ඇමතිතුමා විරුද්ධත්වයේ ප්‍රකාශ කිරීමෙන් ඒ බරපතලකම තේරුම් ගන්න ඕනේ. එතනින් නවතින්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය දේපොළ විදේශකරණයට භාජනය කිරීම පිළිබඳ මේ අයවැය ලේඛනය නිදහසේ කතා කරනවා. එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එවැනි දෙයක් සිදු කිරීමට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ශක්තිමත් විශ්වාසනීය ආර්ථිකයක් අප ගොඩනගා නැති නිසා විදේශ විනිමය අර්බුදයේ අපි ඉන්නවා. මේ තත්ත්වයෙන් බලනකොට ගරු සභාපතිතුමනි, මම ඊටම ඕනෑකමින් මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ රජයේ බලාපොරොත්තු වෙන ඉලක්කයට ගමන් කරන්නට බැරි තවත් අසාර්ථක අයවැය ලේඛනයක් බවට මේ අයවැය ලේඛනය අපේ රටේ ආර්ථික අර්බුදය උත්සන්න කරනු. හොඳ වචන ලස්සන වචන තියෙන අපි එකක් කරම් බලමු. මුදල් ඇමතිතුමා යෝජනා කරනවා අපේ නිදහස් අධ්‍යාපන පනත සංශෝධනය කළ යුතුයි කියලා. නිදහස් අධ්‍යාපන පනත තමයි ශ්‍රී ලංකාවට තිබෙන එකම අභිමානයක්. පනතක් නිසා නෙමෙයි. අපි ඒ තුළින් අපේ ජනතාව දරුවන් අපේ සමාජය ලබා තිබෙන ඉහළම පිළිගැනීමද ආසියාවේ දෙවැනි රට හැටියට. එය සංශෝධනය කිරීම සඳහා
වූ
සංශෝධනය කිරීම සඳහා උත්සාහය හරි බරපතල අර්බුදයකට අපි පත්වෙනවා. මොකද ආණ්ඩුව අවිනිශ්චිතයි මොකක්ද කරන්න කියලා. තාම එක ප්‍රකාශයක්වත් කෙල්ල නෑ මේ නිදහස් අධ්‍යාපන පනත සංශෝධනය කරන්නේ කුමක් සඳහාද කියලා. මේ තුළින් ලක්ෂ සංඛ්‍යාත අපේ රටේ ඉගෙනගන්න ඉන්න දරුවෝ, ඒ දරුවන්ගේ දෙමව්පියෝගේ බලාපොරොත්තු, ඒ දරුවන් සමාජයට ඉදිරි කාලයේදී ඉටු කරන්න තිබෙන කර්තව්‍ය විනාශයකට පරිවර්තන වෙන මහා තර්ජනය මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. දෙක, කුමරු පනත සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව මගින් ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වලට තට්ටු කරන භයානක ක්‍රියාවලියක් යෝජනා කරන එක පැත්තකින්. අනිත් පැත්තෙන් පරිසරය ගැන යෝජනා කරනවා. පරිසරයට හානි කරවන කුඹුරු ගොවිතන වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළින් සිද්ධ වෙන්නේ පරිසරයට ඉතා බරපතල හානියක් කියන ටික මම සඳහන් කරන්න ඕනි. මොකද මුද මේ ආණ්ඩුවේ මුදල් ඇමතිතුමාගේ ආයවැය ලේඛනේ නිදහස් වෙළඳපොළ පිළිබඳ විශ්වාසය නිසා තමයි මේ සියල්ල නිදහස් කරන්න ඕනි කියන්නේ. ඊට අතිරේකව ෂොපන් ඔෆිස් එක වැඩ කරන ජනතාව වරුදු ගණනාවක් තුළ ලබාගත් ස්ථාවර සේවාව, ස්ථාවර වැඩ කරන කාල සීමාව, ඒ කාල සීමාව සමග තිබෙන නිවාඩු, මේ සියල්ලට හිසගසා දමා නිදහස් වෙළඳපොළට වැඩ කරන ජනතාව තල්ලු කරන්න පුළුවන් කමක් නැහැ මුදල් ඇමතිතුමනි. හැම ආණ්ඩුවක්ම ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට අස්වන් තබන. ඒ ප්‍රඥප්තිය හිතු මනාපට අවුරුද්දෙන් අවුරුද්ද උල්ලංඝනය කරන්න බෑ ආණ්ඩුවකට. ඒ ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීමට දේශීය වශයෙන් නීති සකස් වෙලා තිබෙනවා. මා හිතන්නේ අද ආණ්ඩුව මෙවැනි ක්‍රියාවලියකට තීරණය වුණොත් අපි අදට තිබෙන අර්බුදකාරී කම්කරු හා සේවය සුවදතාවේ අර්බුදකාරී තත්ත්වයත් ඌග්‍ර තත්ත්වයකට පරිවර්තනය කරනවා. එයින් නැතිවෙන විපාකය ආර්ථිකයට ඵලදායි වන්නේ නැහැ. කුඹුරු පනතේ නැතිවෙන ආරක්ෂාව අහෝසි කරන්න දරන උත්සාහයෙන් කුඹුරු පනත තුළින් දුප්පත්ම දුගීම කොට්ටාසයක හිසයස වීමට දුන්නු සහතිකය හා ඵල ප්‍රයෝජනය තමයි ආහාර නිෂ්පාදනයට දායක වුණේ කියලා හැම ආර්ථික විශේෂඥයෙක්ම අපේ රටේ ප්‍රකාශ කර තිබෙද්දී ආණ්ඩුව මේ ජයග්‍රහණය මේ නී ආරක්ෂාව ඉවත් කිරීමට ගමන් කරන්නට හදන ක්‍රියාවලිය අපි විශේෂයෙන් හෙලා දකිනවා. ඊළඟට මං කියවන්නට කැමති අන්ටාඩ් Chief urges Lanka policymakers to rebalance external demand versus domestic consumption. It's a very interesting part for the government minister to reread. In what appears to be a wrong repudiation of the Sri Lankan government's economic agenda, Vision 2025, launched just days ago, an economist said that exports are no longer driving economic growth as it used to do and will not solve the deepest socio-economic problems of rising income inequality. Inequality ආදායම් බල තිබෙන අසමනතාවය පිළිබඳ ඇති වී තිබෙන අර්බුදය ඉතාම සුළු පිරිසක් 20%, 50%කට වැඩිය අපේ ජාතික ආදායමෙන් භුක්ති විඳින අතර අනෙත් කොටස් භුක්ති විඳින්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මේ අර්බුදකාරී තත්ත්වය තුනී කරන්න ඔබ කතා කරන නිදහස් වෙළඳපොළට බෑ. යම් කිසි දුරකට අපි හදාගෙන තිබෙන ගොඩනගාගෙන තියෙන සුබසාධක හා ආරක්ෂක නීති මාලාවල් වල රැකවරණය අවශ්‍යයි.
කරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මට කාලය අවසාන වීම නිසා මම නවත්තන්න. මෙන්න අගමැතිතුමා කියපු කතා EU market opens to 600 local products. But Sri Lanka exports only 60 items. මේවැන් ඉගෙන ගන්නට ඔබ යාන්නුවට පුළුවන් වේයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් එක අයවැය ලේකණේ මුදල් වැඩි කිරීම nearly 10 million for president's office. ඊට පස්සේ ලොකම වැඩි කිරීම තිබෙන්නේ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයට. ඉතින් අපිට කියනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙනවා කියලා මේ රටේ මධ්‍යම සිටින ව්‍යාපාරික බැලන්තිය හිස්වසවයි කියලා මෙවැනි අස්ථාවර මෙවැනි විශ්වාසයක් ජනිත කරන්නට බැරි වුණු ආර්ථික අවුල් ජාලාවක් තුලින් පුළුවන් වේ කියන විශ්වාසය මා හිතන්නේ නැහැ සාර්ථක වෙයි කියලා. මම සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සංඛ්‍යා ලේඛන on income distribution I did not take time to read. I would like this to be included in the Hansard as part of my speech. Thank you.
Thank you very much, Honorable Sandeep Samarasinghe. You have 7 minutes.
ගරු මූලාසන රුඩ සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මෙම කාලය ලබා දුන්නෙක් ගැන. ඒ වගේම අද අපි පළවෙනියෙන්ම ගරු මංගල සමරවීර ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආයවැයක් රටට ගැළපෙන ඒ වගේම මේ දීර්ඝකාලීන සැලැස්මක් එක්ක ආයවැයක් ඉදිරිපත් කරන එක ගැන. ඒ වගේම එතුමාටත් ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමාටත් ඒ වගේම අලිගන්න ඇමතිතුමාටත් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අදට රටට ගැළපෙන ලෝකෙට ගැළපෙන අයවැයක් ඉදිරිපත් කරපු එක ගැන. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දන්නවා මෙම රට අපි බාර ගන්නකොට විශේෂයෙන් මෙම ආණ්ඩුව විශාල ණය කන්දක් එක බාරගත්ත. ඒ වගේම එපමණක් නොවේ ගත්ත දවසේ සිට විවසනයන් සිදු වුණා, නායෑම් සිදු වුණා, ඒ වගේම කුණු කන්ද කඳු පෙරලීම් සිදු වුණා, ඒ වගේම ගම් අතර ගැලුවා. මේ සෑම දෙයකටම ආණ්ඩුවක් හැටියට ශක්තිමත්ව එඩිතරව මුහුණ දුන්නා. ඊළඟට සභාපතිතුමනි අපි දන්න දෙයක් තමයි විශේෂයෙන්ම අපි ඉතිහාසයේ ගත්තාම බලපුවාම 1948 සිට ආපු ඒ මේ ආණ්ඩුන් තමන් බලයේ සිටින්න අයවැයවල් ඉදිරිපත් කරා. කාලයක් අපි දන්නවා මතකයි අපට දිවංගත ඩඩ්ලි සේනනායක මැතිතුමා හාල් සේරුව නිකන් දෙනවයි කියනකොට අනික් පක්ෂය කිව්වත් හාල් සේරු දෙකක් නිකන් දෙනවයි කියලා බලයට ආපු කාල සීමාවල් තිබ්බා. අද ඒ ක්‍රමවේදය වෙනස් කරන්න ගරු මංගල සමරවීර ඇමතිතුමා මේ ඇරන් තියෙන ක්‍රියාදාමය ඉතා වැදගත් කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ සභාපතිතුමනි. ඒ මන්ද විශේෂයෙන්ම මේ අපි දන්නවා මේ තිරසර සංවර්ධනයත් එක්ක 2030 අපි දන්නවා ඉලක්ක 17කට අපි යන්න ඕනේ. ඉතින් මේ ඉලක්ක 17 කරා යන්න නම් ඒ සංවර්ධනයත් එක්ක යන්න නම් ඉදිරියට අපි මේ වගේ විනිවිද භාවයක් තිබෙන ඒ වගේම නීල හරිත ඒ සමාජයක් ඇති කරන ඒ වගේම ක්‍රමවේදයකට යා යුතුයි. අද විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාට මේ ඉලක්කය කරා යනකොට අධිකරණයට විශාල අධිකරණය දියුණු කිරීමටත් ඒ වගේම විනිවිද භාවය ඇති කිරීමටත් කටයුතු කර ක්‍රියාමාර්ගය ආරම්භ තිබෙනවා. ඒ වගේම අද අපි දන්නවා විශේෂයෙන් මේ අයවැය දිහා බලපුවාම අපි දන්න දෙයක් තමයි දැනුම පදනම් කරගත්ත. ඒ වගේම ආර්ථිකයක් හදන්න විශේෂම තරුණ තරුණියන්ට දැනුම ලබා දීලා ඒ තුලින් ආර්ථිකයක් කරා යාමට කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. ඒ වගේ භාණ්ඩ නිර්මාණය කිරීම අපි දන්නවා නිර්මාණය කිරීම තුලින් තමයි ගරු සභාපතිතුමනි මේ රටක් නිර්මාණශීලීව හිතලා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම ඒ හරහා. ඒ වගේම තාක්ෂණය නව තාක්ෂණය භාවිතා කිරීම අපි දන්නවා කාලයක් තිබ්බා පහුගිය වකවානුවල පෞද්ගලික නායක ඉන්න කාලේ මොනවද කරේ අපේ මේ තරුණ තරුණයන් තනිකර මෝඩියෝ කරන ක්‍රමවේදයකට ගෙනිච්චා. කිසියම්ම ඉදිරියක් ඉදිරියට යන්න වැඩපිළිවෙල හදලා තිබ්බේ නැහැ. තාක්ෂණයේ ඇයට ලබා දෙන්න කටයුතු කරේ නැහැ. අද අපි සන්තෝෂ වෙන්න ඕනේ විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ දිහා බලපුවාම ගරු අධ්‍යාපන ඇමතුමා විශේෂයෙන්ම ටැබ් යන්ත්‍ර දීලා තාක්ෂණයේ අතින් ඉදිරියට ළමයින්ට දරුවන්ට ඉදිරියට යන්න වැඩ කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. ඒ වගේම අද විශේෂයෙන් අපි මංගල සමරවීර ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එමන්ද මං කරපු යෝජනාවක් ගැන හිතලා විශේෂයෙන්ම පින්නවල අලි අනාථාකාරය දියුණු කරලා අලින් ඒ බැඳලා ඉන්න දන් වලින් වලින් අයින් කළ නිදහසේ සිටින ඒ ක්‍රමවේදයට ඇවිල්ලා ලෝකයේ ඉල්ලන ඒ ක්‍රමවේදයට ඇවිල්ලා විශාල මුදලක් එතුමා යොදා දීලා මේ යොදවලා තියෙනවා ඒ සංවර්ධනය සඳහා. ඒ තුලින් අපි කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම රඹුක්කන ආසනයේ පමණක් නෙමේ කෑගල්ල දිස්ත්‍රික්කෙම ඒ ආර්ථිකයේ ඉදිරියට යනවයි කියන එකත් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. එතුමාට අපි නැවතත් හෘදාංගම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි දන්නවා දීවර කර්මාන්තයට, ඒ වගේම කෘෂි කර්මාන්තයට, සංචාරක කර්මාන්තය මේවා සියලු දෙයක්ම නගා හිටවීම සඳහා විශාල මුදලක් සහ සම්පත් යොදලා තිබෙනවා. මේ අපි දන්න දෙයක් තමයි අපි අපේ රටේ සම්පත් හරියාකාරව කළමනාකරණය කරලා පාවිච්චි නොකරම හින්දා තමයි අපේ මේ අද මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. එදා කැමති පුද්ගලයාට ජනාධිපතිවරයා එක්ක හිටපු පුද්ගලයාට මේ කන්දක් කපන්න ඕන පස් ගන්න කෙලින්ම දුන්නා පර්මිට් එක, වැලි ගොඩ දාන්න දුන්නා, කසිප්පු පෙරන්න දුන්නා. අන්න ඒ වගේ සමාජයක් තමයි ඇති වෙලා තිබ්බේ. අද ඒකෙන් අයින් වෙලා මේ යන ක්‍රමවේදයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම අපේ අතිගරු ජනාධිපතිතුමාටත්, අපේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ රට ඒ නීර හරිත ඒ ක්‍රමවේදයට ඉදිරියට අරගෙන යන එක ගැන ඒ තුලින් තමයි අපි දන්න හැටියට සමාජයක් ඉදිරියට යන්නත් පුළුවන් වෙන්නේ. වගේම අපි මේ දේවල් කරනකොට තව දෙයක් අපි මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි, තමයි ඇගීම. ඇගීම කියන එක ඉතා වැදගත් ව්‍යාපෘතියක් පටන් ගත්තහම ඇගීම කියන එක පටන් ගන්නකොටත් තියන්න ඕන, ව්‍යාපෘතිය මැදත් තියන්න ඕන, අන්තිමටත් තියන්න ඕන. මේ තුලින් තමයි ඊළඟ විනිවිද භාවය, මේ තුලින් තමයි අපේ අනික් රටවල් එක්ක අපිට විශේෂයෙන්ම හැලහැප්පෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ තැන්වලට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියන එකත් මේ වෙලාවේ මතක් කරමින්, විශේෂයෙන්ම අපි දන්නවා තිරසර සංවර්ධනය ගැන බලපුවාම 2030 අපිට ඒ ඉලක්ක 17 හම්බ කරනකොට 16 වෙනි ඉලක්ක ගැන අපි සෑම විටම ඔළුව කල්පනා කරලා තියන්න ඕනේ. ඒ තමයි 16 වෙනි එක තමයි විශේෂයෙන්ම නීතිය හා විනිවිද භාවය. මේ නීති සම්පාදනය කිරීම ඉතාමත් වැදගත්, විනිවිද භාවයත් ඉතාමත් වැදගත් කියමින් අද මංගල සමරවීර මැතිතුමා අපට මේ ලබා දීලා තියෙන අයවැය මං හිතන්නේ සෑම පක්ෂ විපක්ෂ වේවා ඒක ආදර්ශයට අරන් කටයුතු කරමුයි කියලා කියමින් මගේ වාස ස්වල්පී අවසන් කරන ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්රබල් මනුස්ස නාණයකාර. You have 8 minutes more.
මම ස්තුති සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී සභාව ආමන්ත්‍රණය කිරීමට, මේ අයවැය ඉවෙනවර කියවීම අවස්ථාවේදී සාකච්ඡා කිරීමට ලබා දීම සම්බන්ධයෙන්. මේ අද අපි ඉදිරිපත් කරලා තියෙන්නේ 70 වෙනි අයවැය වසර 70ක අයවැය ඉදිරිපත් කරලා, අයවැය ඉතිහාසයක තමයි වසර 70ක අයවැය ඉදිරිපත් කරලා අද දවසේදී මංගල සමරවීර අමාත්‍යතුමා මේ රජයේ අයවැය විදියට ඉදිරිපත් කරන්නට යෙදුනේ. එතකොට මේ අයවැය ඉදිරිපත් කරනකොට වසර 40ක් විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීලා 1977 ඉඳලා විවෘත ආර්ථිකය හඳුන්වා දීලා වසර 40ක් ගෙවෙන තැන තමයි අපි මේ කතා කරන්නේ. වසර 40ක් විවෘත ආර්ථිකයේ ගමන් කරලා අද දවසේදී අපේ රට ඉන්න තත්වය ගැන අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට, දේශපාලඥයන් විදියට අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියන කාරණාව අද අපි හමුවේ තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද මේ අයවැය තවදුරටත් විවෘත කරපු, විවෘතභාවය තවත් නිදහස් ආර්ථිකයක් කරා යන්න සකස් කරපු අයවැයක් විදියට අපි දකිනවා. එතකොට මේ විවෘත ආර්ථිකය හරහා අපේ රටේ තිබුණු ප්‍රශ්න සියල්ල විසඳා ගන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න, අපේ
ආයෝජන අවස්ථා වැඩි කරගන්න අපට පුළුවන්කම ලැබුණාද? අපි විවෘත කරාට අපට ඒ සඳහා සාධනීය වශයෙන් යම්කිසි ශක්තියක් නොලැබුණාය කියන කාරණාව තමයි අපට කියන්න තියෙන්නේ. අද අපිට කියන්න තියෙන්නේ රටක් විදියට විවෘත ආර්ථිකයට යන්න ශ්‍රී ලංකාව සූදානම් වෙනවනම් ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය ආරක්ෂා කරගන්න ගමන් මේ විවෘත ආර්ථිකයට යා යුතු වෙනවා. ඒ නිසා අපි දේශීය ආර්ථිකය පිළිබඳව, කෘෂිකර්මාන්තය පිළිබඳව, ධීවර කර්මාන්තය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් ණයවැය ලබා දී තිබෙන ඉඩ පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන්න කැමති වසර 40ක් ගෙවිලා රටේ වසර 40ක් විවෘත ආර්ථිකයේ තිබිලා අද අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ අපේ විදේශගත ශ්‍රමිකයා අය වෙන විදේශ මුදල් තමයි අද අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේවා, UNP වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, TNA වේවා, මේ සමස්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි හැමෝම ලැජ්ජ විය යුතුයි. අපි විදේශගත ශ්‍රමිකයාගේ මුදලෙන් තමයි අද අපේ රටේ ජාතික ආදායම ක්‍රියාත්මක වෙන්නේ. බිලියන 7ක් 7.5ක් අපේ රටේ ආදායම ලැබෙන්නේ විදේශ රැකී විදේශගත ශ්‍රමිකයාගේ මුදල්වලින්. එහෙනම් අපි කොතනද ඉන්නේ? අපි විවෘත ආර්ථිකයේ රට විවෘත කරලා ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වෙලාද? එහෙම නැත්නම් අපේ රටේ ශ්‍රමිකයා විදේශගත කරවලා ඒ ශ්‍රමිකයා පිටරටවල් වල ගිහිල්ලා බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි වලින් අපි ජීවත් වෙන රටක්ද කියන කාරණාව පිළිබඳව අපි කල්පනා කරන්න ඕනි. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි දැනටත් අපේ රටෙන් විදේශගත වෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක්. දැන් අයවැය යටතේ මේ සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. නුපුහුණු ශ්‍රමිකයන් මේ 2016 විදේශගත වීම බැලුවහම වෘත්තීය මට්ටමින් විදේශගත වෙලා තියෙන්නේ 6574යි. නුපුහුණු ශ්‍රමිකයෝ 76559ක්, 71641ක් නුපුහුණු ශ්‍රමිකයෝ. ගෘහ සේවිකාව 65127ක් පුහුණු ශ්‍රමිකයෝ ගිහිලා තියෙන්නේ 76559යි. එතකොට 130ක් මේ රටේ පුහුණු ශ්‍රමිකයන් ගිහිලා තියෙන 130යි. ඒයින් තමයි අපි මේ ආදායම ලබා ගන්න. එහෙනම් රටක් විදියට අපි දැනුම් ආර්ථික කේන්ද්‍රස්ථානයක් විදියට යනකොට පුහුණු ශ්‍රමිකයන් විදේශගත කරවීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා කාර්මික අධ්‍යාපන අවශ්‍යතාවය, කාර්මික වශයෙන් NVQ ලබා දීමේ අවශ්‍යතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා යම්කිසි සාධනීය වැඩපිළිවෙලක් මංගල සමරවීර ඇමතිතුමා අයවැය හරහා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ ජර්මනි ආධාර මත තාක්ෂණික පාසල් 5ක් බදුල්ල මහනුවර ත්‍රිකුණාමලි අනුරාධපුරේ යන දිස්ත්‍රික්කවල හදන්න මිලියන 1000ක මුදලක් වෙන් කළා තියෙනවා. මේවා ඉතාමත්ම සාධනීය වැඩපිළිවෙල රටක් විදියට ඉස්සරහට යන්න කල්පනා කරලා තීන්දුව తీරන ගන්නකොට. ඒ වගේම විශ්වවිද්‍යාල තුල තාක්ෂණ පීඨ 7ක් සැදීම සඳහා මිලියන 5000ක් වෙන් කළා තියෙනවා. අපේ රට කල්පනා කරන්න ඕන ඒ විදියට. එහෙම නැතුව රට විවෘත කරනවා කියලා රටේ ආර්ථිකය විවෘත කරලා හරියන්නේ නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරන්න ඕනි. අපේ රටේ දැනුම් කේන්ද්‍රස්ථානය වෙනුවෙන් අපේ අවධානය යොමු කරන්න ඕනි. ඒ වගේම නව පර්යේෂණවලට මිලියන 50ක් වැනි මුදලක් වැය කරන්න නව අයවැය තුලින් තීන්දුව කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් අපේ සතුට පළ කරනවා. මේ ක්ෂේත්‍ර නගා සිටුවීම සඳහා මේ වගේ වෘත්තිමය ක්ෂේත්‍ර නගා සිටුවීම හරහා රටේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට මේ අයවැය හරහා යම් කිසි ඉඩක් ලබා දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි රටේ විවෘත ආර්ථිකයක් සකස් කරාට ඕනතරම් දේවල් පිටරටින් ගේන්න ඉඩ දුන්නට දැන් අද අපේ රටේ බිලියන 200ක මුදලක් යනවා අවුරුද්දකට ආහාර අපන ආනයනය සඳහා. ආහාර ආනයනය සඳහා බිලියන 200ක මුදලක් අපේ රටෙන් පිටරටට යනවා. එහෙමනම් මේ රට විවෘත ආර්ථිකයට පින් සිද්ධ වෙන්න අපිට ලැබිලා තියෙන දායාද ඒකද? කෝ අපි හදාගත්තු අපේ නිෂ්පාදන ආර්ථිකය? කෝ අපි හදාගත්තු කෘෂිකර්මාන්තය? එහෙමනම් කෘෂිකර්මාන්තයට වසර 40ක් විවෘත ආර්ථිකයේ තිබිලා, වසර 70ක් පාර්ලිමේන්තු ක්‍රමයේ තිබිලා අද අපි මේ වෙනකොට මොකක්ද අත්පත් කරගෙන තියෙන්නේ? අපේ කෘෂිකර්මාන්තය කොතනටද ගිහින් තියෙන්නේ? හැබැයි වර්තමාන අයවැය තුළින් මේ සඳහා යම්කිසි අවධානයක් යොමු කරලා තියෙනවායි කියලා අපි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම වසවිස නැති රටක් ව්‍යාපෘති යටතේ යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ දායකත්වය වැඩි කරන්නට අවශ්‍ය කරන ප්‍රතිපාදන මේ යටතේ ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ගොවි රක්ෂණය සඳහා වැඩි මුදල් ලබා දී මේ වගේම නොයෙක් ආකාරයෙන් ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා යම් මුදල් ප්‍රතිපාදන ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ එළවලු මිල ප්‍රශ්නේ රටේ හැමදාමත්ම එළවලු මිලේ ප්‍රශ්නයක් තියෙනවා. එක කාලයකට එළවලු වැඩි වෙන කාලෙට මිල අඩු වෙලා ගොවියා අනාථභාවයට පත් වෙනවා. තවත් කාලයකට මිල වැඩි වෙලා පාරිභෝගිකයා ඉතාමත්ම අපහසුතාවයට පත් වෙනවා. මේ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එළවලු සංරක්ෂණය කර ගැනීම සහ එළවලු වගා කිරීමේදී ක්‍රමවත් විදියට වගා කරලා රටේ බෙදිල යන විදියට මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම අපි ඉතාමත්ම හොඳින් දකිනවා. මේ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයත් අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම පසු අස්වනු නාස්තියත් අපි මේ කොච්චර නිෂ්පාදනය කරත් පසු අස්වනු නාස්තියත් ඉතාමත්ම විශාල වශයෙන් සිද්ධ වෙනවා. 130ක පසු අස්වනු නාස්තියක් සිද්ධ වෙන බව තමයි සමීක්ෂණවලින් සොයාගෙන තියෙන්නේ. මේ පසු අස්වනු තාක්ෂණ ආයතනය අනුරාධපුරයේ පිහිටවලා තියෙනවා. ඒ පිහිටවීම මදි. තවදුරටත් වැඩසටහන් අවශ්‍යයි. මේ පසු අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා මේ ගොවිපලෙන් ගොවියා අමාරුවේ නිෂ්පාදනය කරන මේ නිෂ්පාදන ආරක්ෂා කරගෙන ජනතාව අතරට යෑම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පළතුරුවල ඒ වගේම හාල්වල මේ හැම දෙයකම අපිට නොයෙක් චෝදනා තියෙනවා. නොයෙක් ආකාරයට ආසනික් ප්‍රශ්න තියෙනවා. නොයෙක් ආකාරයට වකුගඩු ප්‍රශ්නවලට මේවා මූලික හේතු වෙනවා කියලා. මෙන්න මේවා බේරා ගැනීම සඳහා හාල්වල අපි කොච්චරවත් දන්නේ නැහැ මොනවද තියෙන සංඝටක කියලා. මොනවද ඒවල තියෙන විස රසායන. මේවා පරීක්ෂණ හරහා එළිදක්වල ජනතාවට නිරෝගී ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කර යුතුයි. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම සඳහා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අද තේ කර්මාන්තය ගත්තාම තේ කර්මාන්තයට අවශ්‍ය කම්කරුවන් හොයා ගැනීමේ අපහසුතාවය තියෙනවා. ගොවිතැනට අලුත් පරම්පරාව යොමු වෙන්නේ. මේව සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ආණ්ඩුවක් විදියට ක්‍රියාත්මක කරන්න ඕනි. මේ සේවක ප්‍රශ්නය විසඳීම සඳහා මේ සේවක ප්‍රශ්නය විසඳගත්තොත් අපිට පුළුවන් වේවි අපේ රටේ කෘෂිකර්මාන්තයට වැඩි බරක් යොදන්න වැඩි ආයෝජනයක් යොමු කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ ගැන වැඩි අවධානයක් යොමු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විවෘත ආර්ථිකයේ කොච්චර ආර්ථිකයේ විවෘත කරත් දේශීය ගොවිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම දීවර ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් හොඳ සාධනීය වැඩපිළිවෙලක් මේ අයවැය හරහා ඉදිරිපත් කරලා තිබුණා. අපි හැමෝම දන්නවා අපි රටවටේට මුහුද තියාගෙන අපි පිටරටින් මාළු ගෙන්නන කාලයක් අපිට තියෙන්නේ. පිටරටින් මාළු ගෙන්නන සැමන් ගෙන්නන කාලයක් තියෙන්නේ. අද දීවර අමාත්‍යතුමා සැමන් ගෙන්වීම සීමා කරලා තියෙනවා. පිටරටින් මාළු ගෙන්වීම සීමා කරලා තියෙනවා. ඒ වගේම අයවැය හරහා අපිට දබා දීලා තියෙනවා විශාල බෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා සහන ලබා දීමට වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ශීතාගාර පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ගාල්ල ප්‍රදේශයේ විදියට අපට ඒක දීවර ජනතාවට ලබා දීපු ලොකු සහනයක් වශයෙන් අපි දකිනවා. මේ අයවැය සමස්ත වශයෙන් ගත්තහම මම අවසන් කරමින් කියන්න කැමතියි. මේ අයවැය සමස්ත වශයෙන් ගත්තහම මේ අයවැයේ අපිට එදා අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අප්පුඩි ගහන්න කාරණා තිබුණේ නැහැ. මේ අයවැය ඉදිරිපත් කරනකොට අපිට විසිල් ගහන්න කාරණා තිබුණේ නැහැ. හැබැයි වසර 40ක් විවෘතාර්ථිකයේ ගත කරලා අවුරුදු 40කට පස්සේ හරියටම ඉදිරිපත් කරපු අයවැය විදියට සාධනීයව මේ රටේ ආයෝජන වර්ධනය කරන්න කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දැනුම් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න සාධනීය වශයෙන් වැදගත්කමකින් යුතු අයවැයක් හැටියට මම මේ අයවැය සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.